Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිතුමා
ගරු කථානායකතුමනි 2012 2013 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික වාර්තා සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාහ නාවික කටයුතු අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා වරායහ නාවික කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සමාජ සවි බල ගැන්වීම අමාත්‍යතුමා
කථානායකතුමනි 2017 වර්ෂය සඳහා සමාජ සවි බල ගැන්වීම් සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සවි බල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස හා ඉදිකිරීම අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 වර්ෂය සඳහා නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව 2014 වර්ෂය සඳහා ඉදිකිරීම අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2013 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සවි බල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සමාජ සුබසාධනා ප්‍රාතික කර්මාන්ත අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සවි බල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සංගිජ පිළිගැන්වීම ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කථානායකතුමනි කමරුපිටිය සපුගොඩ සපුමල් උයන ජයබිම යන ලිපිනේ පදිංචි අමරවංශ එදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද අකුරැස්ස මාරඹ මුහගොඩ අචින්ත ටිම්බවර්ක්ස් හා නිව්රෝ ෆර්නිචර් ආයතනයේ හිමිකරු වන යුවේ දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්නවා.
ගරු සුනිල් හඳුනෙත් මැතිතුමා
ගරු කථානායකතුමනි නාගොල්ලාගම ගලා අඹගස්වැව යාපව් රාජකීය විද්‍යාලයේ සේවයේ නියුතු RMNB රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා
ගරු කථානායකතුමනි තොඩුවාව මල් සෙවණ යන ලිපිනේ පදිංචි සක්කවත්තිගේ නිමාලි ගංගා සුභාෂිනී පෙනාන්දු මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මේ පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පරිමේ ප්‍රශ්න ගාල ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ගරු විදුලි සංදේශයේ ජිලිචලි අරතාර පාසලේ අමිතම ඇසීමට.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා.
කථානායකතුමනි විදුලි සංදේශ මහත්මයා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා පැමිණෙත. ගරු උදේපබාත් ගමන්පිල මහත්මයා. ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා උසස් අධ්‍යාපන සංස්කෘතිය මහත්මයාගේ ඇසීමට. ගරු ඔනබල් ඩග්ලස් දේවානන්ද
කකන්රෙන් ගෞරව අමචරවරලේ
කථානායකතුමනි මේක මේ අමාත්‍යාංශය වෙනස් වෙලා තිබෙන්නේ නිසා නැවත අහන්න වෙයි. වනජීවි අමාත්‍යාංශයට අදාළයි කියලා දැනුම් දීලා තිබෙනවා.
You have to ask it again. Gone to the wrong ministry.
Okay.
Okay, thank you.
You have to ask answer again.
ගරු ශේෂා විතානගේ මැතිතුමා ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
වාරි මාර්ගයේ ගරු ඇමතිතුමා වාරිමාර්ග ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා
මයික් එක දෙන්න හිටියක
හරි
ගරු කතානායකතුමනි පිළිතුර අයන් එක පවුල් සංඛ්‍යාව 423යි අයන දෙක පවුල් සංඛ්‍යාව ග්‍රාමසේ සමාන පිළිතුර එක ග්‍රාමසේ වසන් සංඛ්‍යාව 423යි අයන දෙක ග්‍රාමසේ වසන් සංඛ්‍යාව 423යි අයන තුන 60094යි අයන හතර ඔවුනට සාහන සැලසීම සඳහා අමාත්‍යාංශයේ ගත් පියවර කරු කතානායකතුමනි මන්ත්‍රීතුමා කැමති නම් මට දෙන්න පුළුවන් දීර්ඝ පිළිතුරක් තියෙන්නේ පුද්ගල
සභාගත කරාම ඇද්ද ගරු
මන්ත්‍රී
හොඳ සභාගත යන්නවා
තුරු ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න පුළුවන්
හොඳයි
ගරු කතානායකතුමනි අපේ ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරක් ලබා දීම සම්බන්ධව මම මේ ප්‍රශ්නේදී මුලින්ම කියන්න කැමතියි ගරු ඇමතුමනි දැන් යහපාලන රජය පත්වෙලා ඔය ආපදාවට පත්වෙන මිනිස්සු වෙනුවෙන් විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ වගේ මුළු රටේම රුපියල් 10000ක ඉක්මනින් සහන සැලසීමේ වැඩසටහනක් ආරම්භ කරා. ඒ වගේම අපි දන්නවා විශාල ප්‍රමාණයේ ආධාර ලැබුණා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල. නමුත් ගරු ඇමතුනි මේක ජනතාව අතර පත්වීමේ යම් ගැටලුකාරී තත්ත්වයක් තුන මේ නිලධාරීන්ගේ හිතාමතා හෝ කුමන හෝ ප්‍රමාදයක් නිසා සම මේකට අමාත්‍යංශයේ ඍජු මැදිහත් වෙන ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලනෝ ඒ එහෙම වෙන හේතුව මොකද දැන් ලොකු විශාල ප්‍රමාණයක් ආධාර ලැබෙනවා මේක හරියට ජනතාව අතර බෙදලා යන්නේ නැහැ එක්කෝ නිලධාරීන්ගේ උමනාවක් නැතිකම නැත්නම් ක්‍රමවේදයක් නැතිකම මේ වෙනුවෙන් මොකද්ද ගන්නා වූ පියවර කියලා දැනගන්න කැමතියි
අර කතානායකතුමනි පසුගිය අවස්ථාවවලදී එවැනි තත්ත්වයක් අපි ප්‍රායෝගිකව දැක්වා නමුත් මේ මෑතකදී ඇති වුණු ගම්මතර තත්ත්වය දැන් මාසයේ කමාරකට ඉස්සලා ඇති වෙච්ච ගම්මතර තත්ත්වයෙන් 150,000කට වැඩි පිරිසක් මේ රටේ පීඩාවට ලපත් වුණා ඒ වගේම 75,067 දෙනෙක් ආරක්ෂිත කඳවුර වලට කඳවුරු ගත කරන්නට සිද්ධ වුණා. හැබැයි මේවර අවස්ථාවේදීත් මේ පසුගිය අවස්ථාවල අතර විශාල වෙනසක් ඔබ මේ සමස්ත සමාජයෙටම දකින්න ලැබුණා. වෙනදා බත් පැකට් එක අරගෙන යනකම් වතුර බෝතලයක ගෙන ගනම් කෙසෙල් ගෙඩියක් ගෙන ගනම් වෙනත් බීමයක් ගෙන ගනම් ජනතාව බලන් හිටියා. නමුත් ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී අනතුරු ආපදාවට මුහුණ දෙන හැම කෙනෙකුටම ක්ෂණිකව පිසු ආහාර ලබා දීමත් ඒ වගේම සුරක්ෂිත කඳවුරු ගත කිරීමට අවශ්‍ය උදවිය කඳවුරු ගත කිරීමටත් ඒ වගේම කඳවුරට පැමිණීමට නොහැකි උදවියට නිවසේ ඉන්නවා නම් නිවසට පිසු ආහාර ලබා දීමටත් ඒ වගේම වියලි සලාකේ ලබා දීමත් අපි විධිමත් ක්‍රමවේදයක් සකස් කරලා ක්‍රියාත්මක කරා. ඒ වගේම ආපදාවෙන් බැහැර වෙනවත් සමගම උන්ගේ නිවසට එනකොට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් නිවස පිරිසුදු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගයේ ආපදා කළමනාකරණ සහ ආපදා සාහන සේවා කණ්ඩායම යොදවලා කඩිනම ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ නිවස්වල මුලින්ම සිදු කිරීමට තියෙන කටයුතු සඳහා රුපියල් 10,000ක අතිකාර මුදලක් ලබා දීමටත් ඒ අවසන් වෙනවත් එක්කම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඇස්තමේන්තු කරලා ජාතික රක්ෂණ අරමුදල හරහා ඔවුන්ගේ වන්දි මුදල් ගෙවීමටත් පියවර අරගෙන තියෙනවා. දැන් පසුගිය වකවානුවේ වැනි තත්ත්වයක් තිබුණා ගරු මන්ත්‍රීතුමනි. දැන් මේ තත්ත්වය වෙනස් කරලා තියෙන හැම දිස්ත්‍රික්කයකටම ආපදා සහකාර අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒ වගේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක විතරක් තියෙන අපිට මේ පත්වීම් කරනකොට පුළුවන් මේ ඉදිරියේදී පුරවන්න. අනිත් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ආපදා සාහන සේවා නිලධාරීෙක් ඉන්නවා. දැන් අපි අලුතෙන් සකස් කරගෙන යනවා මේ අපි ලෝකයේ ගරු කතානායකතුමනි 2016 වෙනකොට අපි හිටිය අනතුරුදායක තත්ත්වයෙන් 98 වෙනි ස්ථානයේ නමුත් 2018 කරන ලද සමීක්ෂණයේ අනුව ජර්මන් වොච් සංවිධානය දැන් අපි අනතුරුදායක තත්ත්වයෙන් 4 වෙනි ස්ථානට ඇවිල්ලා තියෙනවා ඒක මේ කාල පරිච්ඡේදයේත් ඔබතුමාටත් දැනගන්න පැහැදිලි දිගින් දිගටම ගම්වතුර එක පැත්තක අනිත් පැත්තෙන් නියගය අනිත් පැත්තෙන් දැන් සුළඟ ඇවිල්ලා දිනපතාම සුළඟෙන් හානි සිදු වෙනවා මේ අනුව ලංකාව දැන් මේ ආපදා අනතුරු තර්ජණයෙන් ලෝකේ 4 වෙනි රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අපි දැන් සූදානම් කරගෙන යන ගරු දිමුන් දිසානායක ඇමතුමත් මාත් අමාත්‍යාංශ නිලධාරීන්ක සුය හැම ග්‍රාම සේවා වසමකම ත්‍රිවිධ හමුදාවේ දින දෙකක පුහුණුවක් ලබා දීලා සුවේච්ඡා බලනිය සකස් කිරීම ආපදා සාහන සේවා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම ආපදාවට ලක් වෙන ප්‍රදේශයට යනතෙක් මේ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් හමුදාවක් අත අපිට ඉක්මනින්ම සකස් කරගෙන යනවා ගරු මන්ත්‍රීතුමනි එතකොට ওই ප්‍රත්‍යක් නැවත නිර්මාණය නොවේවි
ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන ගමන් මම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා දීර්ඝ පිළිතුරක් ලබා දීම සම්බන්ධව මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු කතානායකතුමනි රත්නපුර දිස්ත්‍රික්කය මං හිතන්නේ 2000 වර්ෂේ ඉඳලා මේ වසර වෙනකොට 13 සැරයක් නගරය සම්පූර්ණ යට වෙනවා. මෙතුමල්ලා සහ අමාත්‍යාංශයේ මුදල් විශාල ප්‍රමාණයක් ඒ අපහසුතාවයට ලක්වන මිනිස්සුන්ට බෙදලා දෙනවා, මුදල් බෙදලා දෙනවා, ආධාර බෙදලා දෙනවා, ණය මුදල් ලබා දෙනවා. මේක මේ වසරේ ටික ඉවර වෙනකොට ලබන වසරේ ආපහු ගම් වතුර එනවා. එතකොට මහා විශාල මුදලක්. මම හිතන්නේ මේ අවුරුදු 18 2000න් පස්සේ කාල සීමාව ගත්තා නම් ඒ දීපු මුදල පුළුවන් රත්නපුර නගරයේ වෙනස් ස්ථානයකට ගෙනියන්න. ඒ තරම් විශාල මුදලක් මේ වෙනුවෙන් වෙන් කරනවා. මම දැනගන්න කැමතියි කරු කතානායකතුමනි, මේ ව්‍යසනය හැමදාම රත්නපුරට වෙනවා කියලා දැන දැනත් අවුරුදු ගණනාවක් තිස්සේ මේකට දීර්ඝ කාලීන වැඩසටහන් එක එක රජයන් විසින් යෝජනා කරත් අද වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දැනගන්න කැමතියි කරු ඇමතුමාගෙන් මේ වෙනුවෙන් ස්ථිර සාරූ වැඩසටහනකට අමාත්‍යංශය යම් කිසි කරුණුකාරණා අධ්‍යයනයක හරි යෙදিলা තියද මේ වෙනුවෙන් ස්ථිර විසඳුමක් සඳහා යෑමට හැකියාවක් සොයා බලා තියද කියලා දැනගන්න. මොකද මේක අපරාධයක් දැන් ලබන අවුරුද්දෙත් මේක වෙනවා. මේකට ස්ථිරව මොනවා හරි විසඳුමකට යන්න පුළුවන් යම් මාර්ගයක් තියෙනවද කියන එක මම දැනගන්න කැමතියි.
කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා කරු මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්නේ යොමු කිරීම සම්බන්ධව. රත්නපුර ගම් වතුර ආපදාව අවම කිරීම සඳහා වාරි මාර්ග සහ ජල කළමනාකරණ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දීර්ඝ කාලීන සැලැස්මක් තියෙනවා. ඒ රත්න කළුගඟ හරස් කරලා කළුගඟේ ජලය මල්වල ජලාශයක් නිර්මාණය කරලා මල්වල ජලාශයට ජලය ගෙනියෑමට දැන් අවාසනාවක මහිම තියෙන්නේ ගරු කතානායකතුමනි. ජනතා විරෝධතාවය අපේ ගරු මන්ත්‍රීතුමන්ලා මහජන නියෝජිතතුමන්ලා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට ඒකරාශි වෙලා මේ මහජන මතය මේකේ ඇති වෙන වාසිදායක තත්ත්වය ජනතාවට අවබෝධ කරලා දීලා මේ මහජන මතය මේ ක්‍රියාවලිය කිරීමට අපට ලබා දෙනවා නම් ඉතා ඉක්මනින් පටන් ගැනීමට පුළුවන්. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේත් මේ තත්ත්වය තියෙන ගරු කතානායකතුමනි, මේ අද තියෙන මගේ අතේ තියෙන අද ගරු අගමැතිතුමාට බාර දෙන්න තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම් වතුර පාලනය කිරීම සඳහා අපි සකස් කරලා තියෙන සැලැස්ම මේ සැලැස්ම ක්‍රියාත්මක කරොත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නේ 100%ක්ම විසඳ ගන්න පුළුවන්. ඒ වගේම අපි සූදානම් කරලා තියෙන රත්නපුර දිස්ත්‍රික්කයට සූදානම් කරලා තියෙන සැලැස්ම මල්වල ජලාශය සකස් කිරීමත් එක්කලා ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නේ 100%ක්ම අවසන් කර ගන්න පුළුවන්. ඔබතුමාලා දිස්ත්‍රික් සම කමිටුවේ කතා කරලා සියලු මහජනීයත්වයෙන්ගේ සහයෝගය මේ සඳහා ලබා දෙන්න අපි තයික්මනි මේක පටන් ගන්න සූදානම්.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමා පැහැදිලි කිරීමක් ඉල්ලන ඔබතුමාට පුළුවන්ද?
නැහැ මන්ත්‍රීතුමා.
ඇත්තටම අපේ ප්‍රදේශයේ දැන් ආපදා කලාපයක් බවට පරිවර්තනය වුණා උමාවේ ව්‍යාපෘතියත් එක්ක. මට තියෙන ගැටලුව කරු ඇමතුමනි, දැන් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සෑම බිංගඟලක්ම දැන් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැන් පුංචි දුප්පත් පවුලක් ගත්තත් මේක මේ ආයතනය තුළට යන්න වෙනවා. යම්කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් කලාපයක් හැටියට තෝරාගත්තාම විශේෂයෙන් මේ කොට්ටාස ප්‍රාදේශීය කොට්ටාස හැටියට දැන් ඔබතුමාලා තෝරගෙන තියෙනවා. පොදු සලසමක් එහෙම නැත්නම් මේ අවසරය සඳහා මේ භූමි ප්‍රමාණයේ ඉදිකරන ගෙවල් වලට මෙන්න මේ නිර්ණායකයට තේ ඉදිකරගත යුතුයි කියන පොදු දෙයක් ඉදිරිපත් කරන බැරිද කරා මේතු ඒකේ විශේෂත්වය තමයි. එතකොට ඒ ආයතන මට්ටමට යන්න වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ගම හරහා පාරිසභාව හරහා ගියාම මේක මහා විශාල වටයක් යනවා. එතකොට බොහොම ප්‍රශ්න ගොඩකර මූණ දෙනවා මේ නිවාසයක් ඉදිකරන්න හෝ යම් කටයුත්තක් කරන්න ගියා. ඒ නිසා පොදුවේ මේ උදාහරණයක් ගත්තොත් බණ්ඩාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ තියෙන මෙන්න මේ භූමිය තුළ මෙන්න මේ නිර්ණායකයට මේ ඉදිකිරීම කිරීම කියන කාරණය ඉදිරිපත් කරොත් මම හිතනවා ඒ ආයතන මට්ටමට යන්න වෙන්නේ නැහැ. මේ වෙනකොට ඒක නිකුත් කරලා තිබුණොත් ඒ වගේ වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් හොඳයි කියන අදහස තමයි ඔබතුමාට ඉදිරිපත් කරන්න
කරුතුමනි. බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1500ක් අපේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සඳහන් කරලා තියෙනවා ඒ අනතුරුදායකයි ඉවත් කළ යුතුයි කියලා. මේ සඳහා කැබිනට් පත්‍රිකාවේ යදලා කැබිනට් පත්‍රිකාවේ අනුමැතිය ලැබිලා හමාරයි ගරු කතානායකතුමනි. වර්ග අඩි 650ක නිවාසික ප්‍රමාණය වර්ග අඩි 650ක් කාමර දෙකක් සාලයක් ස්තෝපුවක් වැසිකිළියක් පානීය ජලය සහ විදුලි බලය මේ සියල්ලන්ගේ අංග සමන්විත නිවාසයක් හදලා දෙන්න මිලියන 1.2ක මුදලක් රජයෙන් අපේ අමාත්‍යාංශය හරහා ඒ උදේට ලබා දෙන. ඒගොල්ලන්ගේ ආයි කිරීමකින් තොරව කරු කතානායකතුමනි, මේ වෙනකොට අපි ඒකට අදාළ සමාගමත් එක්ක සාකච්ඡා කරලා අපට තව සති 6ක් ඇතුළත මේ නිවාස ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම MBR එක එහෙම නැත්නම් ජාතික නිවාස පරිශ්‍රණ ආයතනය භූමිය පරීක්ෂා කිරීම සඳහා මුදල් අය කරලා නෙමෙයි ගරු කතානායකතුමනි පරීක්ෂා කරන්නේ. එවැනි එකක් තියෙනවා නම් ගරු මන්ත්‍රීතුමා දැනුවත් කරන්න අපි කඩිනමින් පරීක්ෂා කරන්නට ලක් කරලා සාතික ලබා දෙන්න.
හොඳයි. අර පැහැදිලි කිරීම පුළුවන්ද ඔබතුමාට?
හොඳයි ගනු.
රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ගංවතුර නායම් ආපදා වලට පත් වෙච්ච අයට ඉඩම් ලබා දීමට විකල්ප ඉඩම් අනුනා ගැනීමක් කරා ආපදා කමිටුවෙන්. ඒ විකල්ප ඉඩම් අනුනාගත් වේවා මුදා ගන්නට නිදහස් කරගන්නට ලබා ගන්නට භුක්තිය මේ වෙනකොට කොයිතරම් දුර ප්‍රගතියක් ලබා තිබෙනවද? මොකද අන්තිම ඒ පිළිබඳව කරපු විමසීමේදීත් ඒ ඉඩම් වලින් වැඩි හරියක් තවමත් නිදහස් වෙලා නැහැ.
ගැටලුව තියෙනවා ගරු කතානායකතුමනි. බදුල්ල, නුවරඑළිය සහ රත්නපුර මේ දිස්ත්‍රික්කවල දැන් ඉඩම් හඳුනාගෙන තියෙනවා. මේ වෙනකොට ඉඩම් අමාත්‍යාංශයත් එක්කලා ඉඩම් ප්‍රශංසකන කොමිෂන් සභාවේ සභාපතිතුමා සුවිශේෂී සහයෝගයක් දීලා තියෙනවා. අපි අර නිවාස ව්‍යාපෘතියේ අපිට ආරම්භ කිරීමට අවස්ථාව වෙනකන් ඉන්නේ ගරු කතානායකතුමනි. ඒත් එක්කලා මේ ප්‍රශ්නේ විසඳනවා ගරු මන්ත්‍රී.
හොඳයි. බොහොම ස්තුතියි ගරු රංජිත් සොයිසමැතිතුමා. ගරු අග්‍රාමැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පිළිතුර අයන් එක වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 42යි, අයන් දෙක වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරු 22යි, නියෝජ්‍ය අමාත්‍යවරු 23යි, අයන් 3 1යි, අයන් 4 අමාත්‍යාංශයේ ස්වභාවය සහ වෙන් කර ඇති විෂයන් අනුව කැබිනට් අමාත්‍යවරයෙකු සඳහා වැය වන මුදල වෙනස් වන අතර ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛන අනුව 2017 හා 2018 වර්ෂවලදී පාදක කරගත් ඇස්තමේන්තුවට අනුව ඒ රුපියල් මිලියන 26.25 අයන්න 5 2017 වර්ෂයේදී සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අලුතෙන් පිහිටවන ලද්දේ සංවර්ධන කාර්යභාරය අමාත්‍යාංශය පමණක් වූ අතර එම අමාත්‍යාංශය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 අයවැය තුළ අතිරේක ප්‍රතිපාදන ලබා දීමෙන් වෙන් කරන ලදී. අයන්න 6 සංවර්ධන කාර්යභාරය අමාත්‍යාංශය සඳහා 2017 වර්ෂයට අවශ්‍ය වූ ප්‍රතිපාදන ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැයශීෂ යටතේ පුනාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 47.4 හා මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 76.3 ලබා දී ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මෙතනදී අමාත්‍යාංශ අධීක්ෂණයකට සඳහා පැවරු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 1යි කියලා කිව්වා. ඒ අමාත්‍යාංශයකට එක්කෙනෙක් වෙන්න ඇති. මම අහන්නේ රජයේ දැනට සිටින රාජ්‍ය නියෝජ්‍ය කැබිනට් අමාත්‍යවරු නොදන්න සියලු මන්ත්‍රීවරුන් අධීක්ෂණ අමාත්‍යාංශ පවර්ලා තියෙනවාද? ඒ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් සඳහා දැනට ලබා දීලා තියෙන පහසුකම් කුමක්ද? අපට දැනගන්න තියෙන විදිහට වාහනයක්, අසීමිතව ඉන්ධන, ලක්ෂක දීමනාවක්, කාර්යාලයක්, මේ දෙන මාධ්‍ය හරහා දැනගන්න තියෙනවා. මේක ඇත්තත්ව කුමක්ද? එහෙනම් අධීක්ෂණ මන්ත්‍රීවරුන් සඳහා ඔවුන්ගේ දීමනා ගෙවීම සහ අනිකුත් වරප්‍රසහ සඳහා වැය කරන මුළු මුදල කොපමණක් වගේ වෙනවද?
ගරු කතානායකතුමනි, මගේ පිළිතුරේ සඳහන් වුණා මන්ත්‍රීවරු එක්කෙනයි කියලා. ඒ තමයි විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගරු මලිත් ජයතිලක මන්ත්‍රීතුමා විතරයි නිල වශයෙන් අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරලා තියෙන්නේ. එතුමා 2015 නොවැම්බර් මාසේ 27 වෙනිදින්ද අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට එක මන්ත්‍රීවරයෙක් මලිත් ජයතිලක මැතිතුමාව විතරයි පත් කරලා තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා QR මාධ්‍ය මගින් මන්ත්‍රීවරුන්ව අමාත්‍යාංශවලට පත් කරලා තිබුණයි කියලා දැනගන්නට හම්බුණයි කියලා. විශේෂයෙන්ම ඒ පත් කරලා තියන්නේ ඒ අමාත්‍යාංශවල ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමට. ඒක කිසිම දීමනාවක්, එහෙම විශේෂ දීමනාවක් නැහැ. ඒ ව්‍යාපෘති කඩිනම් කරලා අපේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන රටේ සංවර්ධනය සහ අනිකුත් ව්‍යාපෘති කඩිනම් කිරීමට තමයි ගරු කතානායකතුමනි මේ මන්ත්‍රීවරුන්ව පත් කළ
තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයට පෙරාතුව ඇමතුමාගේ තව පැහැදිලි කර ගැනීමට මට ඉඩකඩ දෙන්න. ආණ්ඩුව නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා විවිධ අවස්ථාද ප්‍රකාශ කරනවා මේ අමාත්‍යාංශ අධීක්ෂණය කරන්නේ අපි කියලා. එතකොට ඒ ආකාරයට මන්ත්‍රීවරුන් හඳුනා ගැනීමත් එක්කෙනෙක් පත් කර ගැනීමත් පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක පැහැදිලි කරගත යුතු තත්වයක් ගරු නියෝජ්‍ය ඇමතිතුමා. එනිසා මේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ තහඬ එක සැරේ ඉතුරු දෙන්න
පුළුවන්. ඊළඟට ගරු කථානායකතුමනි, දැන් මේ දෙවෙනි අතුරු ප්‍රශ්නය හැටියට පසුගිය කාලයේදී සබරගමුව සංවර්ධන අමාත්‍යාංශ කියලා අමාත්‍යාංශයක් හැදුවා. වයඹ සංවර්ධන අමාත්‍යාංශ කියලා එකක් හැදුවා. ඊට පස්සේ දැන් මේ අමාත්‍යාංශවල හිටපු ඇමතිතුන් වෙනස් වෙලා යම් යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙතරේ අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරුණා. අමාත්‍යාංශ අහෝසි වීමත් එක්ක ඒ මුදලට ප්‍රතිපාදන වෙන්කලාණන් කර කුමක්ද වෙන්නේ? එහෙනම් සත්‍ය ලෙසම ප්‍රතිපාදන වෙන්කරා කියලා කිව්වේ බොරුවක්ද?
හොඳයි ගරු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, අමාත්‍යාංශවල කිසිම අර්බුදයක් නැහැ. මේ අමාත්‍යාංශ හොඳින් වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම සංවර්ධන අමාත්‍යාංශ විවිධ කලාපවලට බෙදලා තියෙන්නේ කලාපවල සංවර්ධනය කඩිනම් කිරීමට. ඒ කඩිනම් කිරීම තුළින් අද වෙනකොට ඒ කලාපවල ජීවත් වෙන ජනතාවට විශාල වෙනසක් දැකලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට ගම්පෙරළිය කියලා අපේ සංවර්ධන වැඩසටහන හැම ගමකටම ගිහිල්ලා අද ඒ ගමේ තියෙන අඩුපාඩු හඳුනාගෙන මං හිතන්නේ ඉතිහාසයේ වෙන්නුන වැඩිම මුදලක් අද වෙන් වෙලා ඒ තුළින් කඩිනම් සංවර්ධන වැඩකටක් යනවා. ඉතින් ඒ හින්දා අමාත්‍යාංශවලින් පොඩ අමාත්‍යාංශවලින් එක අතකින් ඒ කලාප කඩලා ඒවා කඩිනම් කරපුවාම සංවර්ධනය, අනිත් එක අපේ ඒ මන්ත්‍රීවරු සහ ඒ සංවිධායකවරුන් අපි සම්බන්ධ කරගෙන අපි ගමට ගිහිල්ලා තවත් විශාල මුදලක් අපි වෙන් කරලා ගමේ ප්‍රශ්න හඳුනාගෙන ඒ ගමේ විශාල ගම් පෙරළියක් කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කරන්නේ. අපේ මුදල් වෙන් කිරීමේදී එහෙම කිසිම අසීරුතාවයක් නැහැ. නමුත් අපි මතකයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එදා දුමින්ද සිල්වා වැනි මන්ත්‍රීවරුන්ව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට පත් කරගෙන ඒක විශාල ඉති පොඩ අහගන්න මම කියන්නේ ඒ වගේ ඔව් ඒ දුමින්ද පොඩ ඉන්න පොඩ ඉන්න
උත්තරය අහගන්න
නෑ පැහැදිලි කරන්න ඕනේ
හරිනේ ඔව් ඉතින් ඒ වගේ විශාල මුදලක් වෙන් කරලා ඒ මන්ත්‍රීවරුන්ට නිල වශයෙන් වාහන ඒ වගේම අනිත්කුත් පහසුකම් දීලා ඒ මන්ත්‍රීවරු විශාල ලෙසේ අමාත්‍යාංශවල තියෙන ව්‍යාපෘති මෙයා කරගත්තා කාබාසනය කරා. ඉතින් ඒ හින්දා අපි එහෙම කරන්නේ නැහැ. අපි විශාල වශයෙන්
පැහැදිලි කිරීම එච්චර
පැහැදිලි ව්‍යාපෘති වලට තමයි අපි යන්නේ.
හොඳයි හොඳයි ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු උසස් අධ්‍යාපන
මහනවා ගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි ආ එක
හරි කියන්න ගරු ඇමතිතුමා
ආ එක මේ වන විට හඳුනාගෙන ඇති ස්ථාන 64යි. ඇමුණුම අංක එකේ මම සභාගත කරන්න. ආ දෙක දැනට සංරක්ෂණය සිදු කරනු නොලබයි, නඩත්තු කර පවත්වාගෙන යනු ලබයි. ආ තුන කිසිවක් නොමැත. ආ හතර නිරාවි කුලම් වැව අසල නටපුන් අංක දෙක ඇමුණුම අංක දෙකේ තියෙනවා, සභාගත කරනවා. ආ පහ තක්සේරු කර නොමැත. ආ හය නැත. ආ හත ඔව්. ආ අදාළ නැත.
හොඳයි
මෙතුමා පැහැදිලි කරපු අදත් මේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ නැහැ. ගරු කථානායකතුමනි, මට අහන්න තියෙන අතුරු ප්‍රශ්නෙට ඇත්තටම වගකිවයුතු උත්තරයක් එතුමා හිටියනම් ලබා දිය හැකි. කෙසේ වුණත් ගායන්ත කරුණාතිලක මැතිතුමා පැහැදිලි කරපු ආකාරයට මන්නාරම්භ දිස්ත්‍රික්කයේ ඓතිහාසික වශයෙන් වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථාන දැනට හඳුනාගෙන තිබෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හඳුනාගෙන තිබෙන ස්ථාන 64ක් කියලා ඔබතුමා වාර්තා කළේ. නමුත් කල්පනා කරලා බලන්න ඔබතුමාලා 2015 2016 මේ වෙනතුරුත් කිසිම මුදලක් ඔබතුමාලාගේ අයවැයෙන් මේ අමාත්‍යාංශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිම සංරක්ෂණ කටයුත්තක් හෝ ගවේෂණයක් සිදුවී නොවී බව තමයි ඒ පිළිතුරෙන් වාර්තා වෙන්නේ. කෙසේ වුණත් මට අතුරු ප්‍රශ්නයක් තිබෙනවා ගරු කථානායකතුමනි. මන්නාරම දිස්ත්‍රික්කයේ පසුගිය කාලේ වාර්තා වුණා මාන්තොට්ටම් කියන ප්‍රදේශයේ, ඒ කියන්නේ මාතොට ඉපැරණි වරාය අසල අශ්වලාඩමක හැඩය සහිත ඉතා පැරණි ශිෂ්ටාචාරකින් පැවතගෙන එන දිය අගල මේ වෙනකොට මුළුමනින්ම පස්වලින් යටකොට ඒ තැන ජනතාව පදිංචි කිරීමක්, බලහත්කාරයෙන් ජනතාව පදිංචි කිරීමක් වාර්තා වෙනවා. මේ සම්බන්ධව තතුදත් මූලාශ්‍රත් මම මෙතනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්.
පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය ශිරාන් දැරණියගල මේ සම්බන්ධව පරීක්ෂණ කර තිබෙනවා. ඒක පළවෙනි කාරණාව ඔබතුමාගේ අවධානයට යොමු කරන අදාළ උසස් අධ්‍යාපන ඇමතිවරයාට යොමු කරන්න. ඒ වගේම මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිත කලාපයේ ඉපැරණි බෞද්ධ විසිද්ධස්ථාන මත සංවිධානාත්මකව වෙනත් ආගමික ස්ථානයක් ගොඩනගනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ තිබෙන නිවැරදි පුරාවිද්‍යා බෞද්ධ උරුමයට කරන විශාල බලපෑමක්. ඒ විතරක් නෙවෙයි, පසුගිය කාලේ මේ වෙනකොට උසාවියේ ක්‍රියාමාර්ගයක් හැටියට මන්නාරමේ සමූහ මිනි වලක් මේ වෙනකොට පුරාවිද්‍යා කැණීමක් කරනවා ආචාර්ය රාජසොමදේව මහත්මයා හරහා. මම මේ වෙලාවේ මේ කාරණා තුනම ඉදිරිපත් කරන්නේ. එතන වාර්තා වෙනවා ඉතා පැහැදිලි ලෙස LTT සංවිධානයේ හරහා හෝ සංවිධානාත්මක ඝාතනය කරපු සමූහ මිනි වලක් එතන විවර වෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධව ඉතා කඩිනමින් මේ රට ජාතිය දැනුවත් කරන්න තමුන්නාසලා කටයුතු කරනවද? මා හිතෙන් නගපු කාරණා සම්බන්ධව ගනු ලබන නීතිමය පියවරහා පුළුල් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කළ හැකිද? කොයි කාලයක් තමුන්නාසලා ගන්නවාද?
ගරු ඇමැතිතුමා
රැය දෙන්න බෑ අදාළ අමාත්‍යාංශ
ඔබතුමා යොමු කරන්න ඒක ආශ්‍රය ලබා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු රාජ පරිපාලන මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායක. ගරු කතානායකතුමනි, බිමල් රත්නායක මැතිතුමාගේ අසපු ප්‍රශ්නේ වර්ෂ 2015 ලද පැමිණිලි සංඛ්‍යාව 213යි, 2016 109යි, 2017 ජූනි 30 දක්වා පැමිණිලි 10යි. ප්‍රශ්නය විභාග කර අවසන් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 2015 114යි, 2016 77යි, 2017 ජූනි 30 දක්වා 3යි. විභාග කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 15 69යි, 16 32යි, 17 ජූනි දක්වා 7යි. විභාග කිරීම ආරම්භ නොකළ පැමිණිලි සංඛ්‍යාව එකක්වත් නැහැ මේ අවුරුදු තුනේම. A2 අධිකරණයේ නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව 2015 4යි, 2016 6යි, 2017 ජූනි 30 දක්වා 3යි. 3 නඩු පැවරීමට හෝ නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති පැමිණිලි සංඛ්‍යාව 2015 33යි, 2016 33යි, 2017 ජූනි 30 දක්වා 26යි. A4 මේ වනතෙක් නීතිපති උපදෙස් නොලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2015 16යි, 2016 29යි, 2017 26යි. A5 පවරා ඇති නඩු සඳහා දේශපාලඥයින්ගේ සම්බන්ධතාවයේ නඩු කටයුතු අවසන් වනතෙක් නිශ්චිතව සනාථ කළ නොහැකි බැවින් තොරතුරු ඉදිරිපත් කිරීම ගැටලු සහගතය. ඈ පැනල නොගී අරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අප දන්නා තරමින් මේ මූල අපරාධ කොට්ටාශයට අදාළව මුලින්ම මේ පැමිණිලි යොමු කරනු ලැබුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය මග. 2017 ජුනි 30 ආසන්න වන විට මා දන්නා තරමින් 315ක් පැමිණිලි 315ක් පොලිස්පතිවරයාට යොමු කළ තිබෙනවා මූල අපරාධ කොට්ටාශය මගින් නඩු පැවරීම සඳහා. දැන් ඔබතුමා මේ ඉදිරිපත් කළ තිබෙන සංකලයකන අනුව මා දැනගන්න කැමැති එකක්, මේ ඉදිරිපත් කරන ලද 315ම නඩු කටයුතු සඳහා යොමු කළ තියෙනවද කියන එකත්, එහෙම නැතිනම් ඒවයි යම් කිසි කොටස විශේෂයෙන්ම දේශපාලනඥයන් සම්බන්ධ සමහර නඩු මූල අපරාධ කොට්ටාශය වෙනුවට වෙන වෙනත් ආයතනවලට යොමු කළ තියෙනවද කියන එක. ඒ කියන්නේ මේ කාලය තුලදීම 2017 ජුනි 30 වන විට මූල අපරාධ කොට්ටාශයෙන් බාර දුන් නඩු ප්‍රමාණය පැමිණිලි ප්‍රමාණය 315ක්. සම දැනගන්න කැමති වෙන්නේ මේ 315ටම ඔබතුමාලා පැමිණිලි ගොනු කරලා කටයුතු කළා තිබෙනවද, නැත්නම් යම් කොටසක් එකයි මාරු කළා තිබෙනවද වෙන වෙනත් ආයතන වලට කියන එක.
තියෙන තොරතුරු අනුව විභාග කිරීම ආරම්භ නොකළ පැමිණිලි එකක්වත් නැහැ මන්තුමා. හැබැයි මේකේ යම් යම් මේවා වෙනත් වෙනත් ආයතනවල උදාහරණයක් විදිහට CID එකට වගේ යොමු කරලා ඇති. නමුත් මගේ පිළිතුරේ සවිස්තර වාර්තාවක් නැහැ. ඔබතුමාට ඕන නම් මට ඒක සඳහා මට වාර්තාවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මට පේනවා මේකේ සංඛ්‍යා ගැළපීමේදී යම් ප්‍රමාණයක් වෙනත් ආයතනයට යොමු කරලා ඇති බව.
කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නය
අනුරසන. ගරු නියෝජ්‍යමත්තුමාගෙන් දැනගන්න කැමති, දැන් අපේ රටේ විවිධ අපරාධ ශේස්ත්‍ර වර්ධනය වෙනවා. උදාහරණයක් ඇට ගත්තොත් ත්‍රස්තවාදයේ අපරාධයක් ඇට වර්ධනය වෙනකොට ත්‍රස්ත මර්ධන ඒකකේ පිහිටවනවා. කුඩු මහ අපරාධයක් ඇටට වර්ධනය වෙනකොට කුඩු මර්ධනය කිරීම සඳහා නාකොටික ඒකකේ පිහිටවනවා. ඒ වගේම මූල්‍ය ශේස්ත්‍රයේ මහා අපරාධයන් වර්ධනය වෙනකොට ඒ ඉලක්ක කොටගෙන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිටවනවා. හැබැයි මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිටවනකොට එහි තිබුණා කෙලින්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න බෑ කිසියෙකුට. ඒ නිසා දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයක් තිබෙනවා. ඒ ලේකම් කාර්යාලයට ලැබෙන පැමිණිලි වලින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ලබා දිය යුතුයි කියන පැමිණිලි අනුව එකට පැමිණිලි ඉදිරිපත් කරනවා. එතකොට ඒක එන්නේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය හරහා. දැන් තමුන්නාන්සේලා දූෂණ විරෝධී ලේකම් කාර්යාලය විසිරුව හැරලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ නිසා නව කිසිදු අලුත් කිසිදු පැමිණිල්ලක් FCID එකට ලබා දීමේ දුෂ්කරතාවයක් මතුවී තිබෙනවා. තමුන්නාන්සේලා මේ වැඩේ කරන ලද්දී මොකද මීට අවුරුද්දක් වන තෙක් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වෙත පැමිණුවේ පැවති පාලනයේ වංචා සහ දූෂණයන් පිළිබඳව තොරතුරු සහ පැමිණිලි. හැබැයි පසුගිය වසරේ සිට ආරම්භ ඉඳන්ම තිබුණත් පසුගිය වසරේ සිට විශාල ලෙස මෙම දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබුණේ ආණ්ඩුවට අදාළ පැමිණිලි. වර්තමාන ආණ්ඩුවට අදාළ පැමිණිලි. හැබැයි වර්තමාන ආණ්ඩුවට අදාළ පැමිණිලි දූෂණ විරෝධී ලේකම් කාර්යාලය හරහා FCID එකට යා යුතුව තිබුණා. තමුන්නාන්සල විසින් කරපු දේ තමයි දූෂණ විරෝධී ලේකම් කාර්යාලය විසිරුව හැරෙන්න ලැබුවා. දැන් තමුන්නාන්සලාගේ රජේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව කිසිදු පැමිණිල්ලක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ලබා ගැනීමට හැකියාවක් නැහැ. දැන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැවරී තිබෙන්නේ පැරණි ආණ්ඩුවේ සහ පැරණි කාලයේ ඉදිරිපත් කළද පැමිණිලි විභාග කිරීමට පමණයි. එනිසා තමුන්නාන්සේගේ මම දැනගන්න කැමති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ වෙත නව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සකස් කරලා තිබෙන ක්‍රමවේද කුමක්ද?
අර මන්ත්‍රීතුමනි, මම හිතන්නේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පවත්වාගෙන ගිය අවසර දෙකකමාරකට ආසන්න කාලයක්. නමුත් පසුව මේ කාර්යාලයේ සිදුවෙන වැඩ කටයුතු එතනට ඇදෙන වියදම් වෙන මුදල් එක්ක සාපේක්ෂව බලලා ඔද ලේකම් කාර්යාලයෙන් කරේ ඒ ලැබෙන පැමිණිලි නැවත FCID එකට හෝ වෙනත් ඒ අදාළ ආයතනයකට යොමු කිරීම පමණයි. ඒ ලිපිගොනුව සකස් කරලා තියෙන නිසා තමයි ඒ කමිටු ලේකම් කාර්යාලය වහලා ඒ වෙනුවට ඍජුවම ඒ අදාළ ආයතනවලට මේ පැමිණිල්ල යොමු කරන්න පුළුවන් තත්ත්වයක් උදා කරේ. උදාහරණයක් විදිහට යම් කෙනෙක් අපි හිතමුකෝ දූෂණ විරෝධී FCID එකට පැමිණිලක් යොමු කළා. නමුත් එයාලට ඒක අදාළ නොවේ නම් එතනින් ඒ අදාළ තැනට යවනවා. හොඳම උදාහරණය තමයි ඊයේ පෙරේදා රංජන් රාමනායක මැතිතුමා නිව්යෝක් ටයිම්ස් පුවත්පත සම්බන්ධව පැමිණිලක් යොමු කරා FCID එකට. පසුව ඒ පොලිස්පතිතුමාට යොමු කරලා පොලිස්පතිතුමා විසින් CID එකට මේක යොමු කරා. ඒ නිසා කිසිදු කෙනෙකුට පැමිණිලක් ගොනු කරන්න බාර දෙන්න කිසිදු බාධාවක් නැහැ. FCID එකට වේවා CID එකට වේවා පැමිණිල්ල බාර දීමේ හැකියාව තියෙනවා.
ගරු අනුර කුමාර මහතුම,
පොලිස්පතිවරයාට පැමිණිල්ල ඉදිරිපත් කරාට පසුව පොලිස්පතිවරයා විසින් FCID එකට අදාළ පැමිණිල්ල යොමු කිරීම තමයි දැන් තියෙන ක්‍රමවේදී. නිශ්චිත ලෙස ගොස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිල්ලක් බාර දෙන්න බෑ. ඔබතුමා දැන් කියපු එකම ගත්තාම රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දෙන ලද පැමිණිල්ලත් නැවත පොලිස්පතිට යොමු කොට තමයි පොලිස්පතිවරයාගේ නිර්දේශය මත නැවත FCID එකට එන්නේ.
මෙමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකෙන් කියන්නේ තන් කවරක්වත් නෙවෙයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ඍජු ලෙස කෙලින්ම ගොස් පැමිණිලි බාර දීමට හැකියාවක් නොමැති බව. ඒකෙන් සිද්ධ වෙන දේ තමයි පැරණි පැමිණි ඒ නිසාම තමයි දැනුත් මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ තිබෙන්නේ පැරණි මීට අවුරුදු 1000කට පමණ පෙර ඉදිරිපත් කරන ලද පැමිණිලි 335කට ආසන්න ප්‍රමාණයක් තමයි දැනුත් විභාග වෙන්නේ. ඒ කියන්නේ නව කිසිදු පැමිණිල්ලක් ඒකට ඉදිරිපත් කිරීමේ හැකියාව නැතුව තිබේ. එතකොට ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ඍජුව පුරවැසියන්ට ගොස් පැමිණිලි ඉදිරිපත් කරන්නට අවස්ථාව සකස් කරන්න.
ඒ අමිතමයි අවධානය යොමු කරන්න.
ඔව් මම ඒ ගැන දැඩි අවධානයක් යොමු කරලා ඉදිරියේදී ඔබතුමාලට පිළිතුරු ලබා දෙන්න.
ඔබතුමා ගාලු චමින්ද විජේසිරි මැතිතුමා
ගරු කතානායකතුමනි පළාත් සභා ඇමතුමා සතියක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු ඉන්දික අනුරජ හෙලත් මැතිතුමා සෞඛ්‍ය පෝෂණ ඇමතුමාගේ ඇසීමට. ගරු වාසුදේව නානායකාර මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට.
අසමි
ගරු කතානායකතුමනි පිළිතුර අයන් එක 2010 2012 13 සහ 14 වර්ෂවලදී තිරුකුණාමලය මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ විමද්දගත ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෙවිලි තහඩු ලබා දී ඇති බව වාර්තා වී ඇත. අයන්න දෙක විමද්දගත අරමුදල් භාවිතා කරමින් පෞද්ගලික ඍජු ප්‍රදාන ලෙස සෙවිලි තහඩු ලබා දීමට චක්‍රලේඛන මගින් ප්‍රතිපාදන සලසා නැත. අයන්න තුන අදාළ නොවේ, අයන්න හතර අදාළ නොවේ, ආයන්න අදාළ නොවේ.
මා දන්නවා මේ නිවාස ආධාර සෙවිලි ආධාර දෙන්නේ මන්ත්‍රීවරයාගේ තීන්දුව අනුව දෙන්න නම් වලට නෙමෙයි. නම් ඉදිරිපත් කරන්නේ නිවාස සංවර්ධන අධිකාරියට. නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රදේශයේ ඒ ගැන විමර්ශනයක් කළා යම් නිර්ණායකයන් අනුව සුදුසු නුසුදුසුකම් බලලා තමයි ඒව අනුමත කරන්නේ. ඒ අනුව තමයි ඒ විමදගත මුදල් එයාට දෙන්නේ. ඉතින් එහෙම දෙන සෙවිලි ආධාර නැවැත්වීම කිසියම් පුද්ගලික බලපෑමක් කරනවාය කියන විදිහකට අර්ථකථනය කරන්නට ඔබතුමන්ලා ක්‍රියා කරන්නේ ඇයි? ඒකලාම මං කියන්නේ පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ටත් පළාත් සභාවේ නියෝජිතයින්ටත් මේ අයිතිවාසිකම තමුන්නාසේලා ලබා ගන්නට ඉඩ දීලා තියෙනවා. පළාත් සභාවෙන් සෙවිලි ආධාර දෙනවා. ඉතින් ඒ නිසා පළාත් සභාවේ මන්ත්‍රීවරු සෙවිලි ආධාර දෙද්දී ඒකේ ඔය කියන බලපෑම ඇති වෙන්නේ නැත්තම් එහෙනම් මේ විමද්දගත මුදල් වලට පමණක් මේ දානම දැම්මේ ඇයි? මේක නැවත සලකා බලන්නේ කියලා මගේ ඉල්ලීම.
ගරු කතානායකතුමනි කිසිම අපි එහෙම තහනමක් කියලා දැම්මේ නැහැ. විශේෂයෙන්ම විමද්දගත අපි ප්‍රතිපත්තියක් කරන් තියනවා. විමද්දගත අරමුදල් වලින් ඍජුව පෞද්ගලික ප්‍රතිලාභ අපි දෙන්නේ නැහැ කියලා. ඒ වගේම පහුගිය රජ ඔබතුමා නියෝජනය කරපු රජේනුත් චක්‍රලේඛනයක් තිබුණා 2008. ඒකෙනුත් සඳහන් කරලා තිබුණා ඍජු ප්‍රතිලාභ දෙන්න එපයි කියලා. ඒ හින්දා තමයි ගරු මන්ත්‍රීතුමනි මේ ඉතිහාසය පුරාම දිස්ත්‍රික්ක තුනක මන්ත්‍රීවරු 3 විතරයි මං හිතන්නේ මන් දන්නේ කොහොමද ඒක අනුමැතිය දුන්නේ කියලා. මන්ත්‍රීවරු 3 විතරයි මේ සෙවිලි තහඩු ලබා දීමට අනුමැතිය ලබා දීලා තිබුණේ. ඒ තමයි සුසන්ත පුංචිනෙලමේ මන්ත්‍රීතුමා 2013 සහ 2014 වර්ෂ දෙකේ දීලා තිබුණා. ඊට පස්සේ චන්ද්‍රසිරි ගජතිර මන්ත්‍රීතුමා 2014 දීලා තිබුණා. ඔබතුමා දීලා තිබුණා 2010, 12 සහ 2014 වර්ෂවල. ඒ මන්ත්‍රීවරුන්ගේ නම් විතරයි මේ මන්ත්‍රීවරු 225 දෙනාගේ නම් වලින් ඔය 3 විතරයි සෙවිලි තහඩු ගරු මන්ත්‍රීතුමනි ලබා දීලා තිබුණේ. නමුත් ඔබතුමා දන්නවා දැන් වෙනකොට විශේෂයෙන්ම ගම්මුදාව, ඒ වගේම මෙගාපොලිස් අමාත්‍යංශය, ඒ වගේම උතුර, ඒ වගේම වතුකරේ විවිධ අමාත්‍යංශයේ යටතේ ඒ නිවාස නැති අසරණ දුගී දුප්පත් ජනතාව සඳහා නිවාස ලබා දීමේ දැවැන්ත වැඩසටහනක් යනවා. ඒ වගේම අපි දැන් ආරම්භ කරලා තියෙනවා ගම්පෙරළිය වැඩසටහන. ගරු මන්ත්‍රීතුමනි ගම්පෙරළිය වැඩසටහනෙන් අපි රුපියල් මිලියන 15,000 වෙන් කරලා තියෙනවා. ස්ථීර වහලක් නැති ඒ නිවාසවලට ඒ අවශ්‍ය කටයුතු උපරිමයට රුපියල් 1,03,000,000 දක්වා අපි දෙන්න. ඔබතුමාට මොන හරි තියෙනවා නම් ඒ වගේ අඳුරා ගන්න පුළුවන් නම් පවුල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඒක දැනුම් දෙන්න ඒකට අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔව්.
ඔබට ඔබතුමාට මම කියන්න කැමති 25000ක් තියෙනවා සංගණනේ අනුව නිවාස අමාත්‍යාංශයේ අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ හරි නිවාස නැති ඒ කියන්නේ අඩක් හැදු නිවාස ඒ කියන්නේ බොහෝ විට සෙවිලි නැති එහෙම නැත්නම් බිත්ති නැති ඒ වාට තමයි මේ ආධාරය යන්නේ ඉතින් මේ 25000ට ගම්පෙරළි අරා මේ කටයුත්ත සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ස්තුති අපිටත් ඒ බඳු තත්වයන් තිබෙන අවාසනාවන්ත පවුල් පිළිබඳ තොරතුරු මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දී ඒ අනුව සලකා බැලීමකට ලක් වෙනවා නම් නිර්ණායක අනුව ඔබතුමාට ස්තුතියි.
හොඳයි බොහොම ස්තුතියි.
ඉදිරිපත් කාණ්ඩ ගරු
මම. හොඳයි බොහොම ස්තුතියි. මේ තව පැහැදිලි කිරීමක් ඉල්ලනවා කර ඇමතිතුමාට පුළුවන් ඒද? ඉක්මනින් අහන්න එක.
ඔව්. දැන් ඔබතුමා කිව්වා මේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඍජු ප්‍රතිලාභ පාරිභෝගිකට ලබා ගන්න ඒ කියන්නේ අවස්ථා සැලසෙන්නේ නැහැ කියලා. නමුත් දැන් ඒවා දැන් පළාත් සභා ඇමතිතුමනි විමධ්‍යගත ප්‍රතිපාදන. පාර්ලිමේන්තුත් විමධ්‍යගත ප්‍රතිපාදන. පළාත් සභාවේ සෞඛ්‍ය ආධාර විදියට සෑම පළාත් සභා මන්ත්‍රීවරයෙකුටම රුපියල් 10000 සිට 20000 දක්වා ඒ අදාළ ප්‍රදේශවල ඉන්න ලෙඩුන්ට ලෙඩ වෙච්ච අයට නැවත ලබා ගැනීමක් නොකරන ආධාරයක් ලැබෙනවා ඒගොල්ලන් රුපියල් 10000 20000 දක්වා. ඒ වගේම මෙතුමනි නිවාස ආධාර. නිවාස ආධාර ඒ විදියටම රුපියල් 25000 උපරිම ඉඩක් විදියට නැවත වතාවක් ඒ කියන්නේ ඒ විදියට ලැබෙනවා. ඒ පළාත් සභාව විමධ්‍යගත ප්‍රතිපාදන. එතකොට ශිෂ්‍යොන්ටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යොන්ටයි පාසල් ශිෂ්‍යොන්ටයි ඍජු ප්‍රතිලාභ ලබා දෙන ඒතර දේ රුපියල් 5000යි 10000යි. ඒ විදියට ලැබෙනවා. එහෙමනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒක ලැබිය යුතු කියන එක තමයි මම හිතන්නේ මේ වඩා සාධාරණ.
හොඳයි මිතුමා පිළිතුරු දෙන්න හරි.
ඇඩ්ලි කිරීමක් ගරු කතානායකතුමනි අපි විශේෂයෙන්ම මේ විමධ්‍යගත අරමුදල් කියන්නේ විශේෂයෙන්ම ජනතාවගේ පොදු පහසුකම් ලබා දීමට තමයි අපි මන්ත්‍රීතුමන්ලාව පොලවන්නේ. මොකද අපි දැක්කා පහුගිය රජයේ සිල් රෙදි වගේ දේවලුත් බෙදලා ජනතාවට නිකන් අල්ලසක් පගාවක් වගේ දීලා සමහර නායකයෝ ඡන්ද ගන්න පෙළඹුණා. ඉතින් ඒ හින්දා අපි ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම අපිට මේ රටේ හුඟක්ම පොදු සංවර්ධන වැඩකටයුතු රාශියක් ඉදිරි වෙලා තියෙනවා. අනිත් එක අනිත් ඒ වැඩකටයුතු කාණ්ඩ ඒ රේකී අමාත්‍යංශ තියෙනවා. නිවාස ලබා දෙන්න රේකී අමා ඒ සෞඛ්‍ය වැඩකටයුතු කරන්න ඒ සියලුම අමාත්‍යංශ වලින් ක්‍රමවේදයක් අනුව ජනතාව ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාව හොඳින් අඳුනගෙන ඒ වැඩසටහන යනවා. ඉතින් ඒ හින්දා මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන පිළිවෙලට තමයි අපි මෙවද්දගත වැඩසටහන අපි සකස් කළේ.
හොඳයි. බොහොම ස්තුතියි ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු පළාත් සභා මැතිතුමන් ඇතුමට.
ගරු කතානායකතුමනි මම අහනවා.
පළාත් සභා මැතිතුමා සතියක් කල් ඉල්ලනවා.
හොඳයි. ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා ගරු කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට අපේ නියෝජ්‍ය ඇමතිතුමා වුණා මෙතන
නියෝජ්‍ය ඇමතිතුමා නැද්ද? අති දෙකක් කල්ලිලා තිබෙනවා.
ගරු ජයසිරි ජයසේකර මැතිතුමා මුදල් ජනමාධ්‍ය මැතිතුමා ඇසීමට
අනවා ගරු කතානායකතුමා.
හොඳයි. දෙවෙනි මාතෘය දෙවෙනි ප්‍රශ්නයේ ගරු වෛද්‍ය නරින්ද ජයසේ ගරු ජයසේකර මැතිතුමා
මම අහනවා. තාම මට මුකුත් කිව්වේ
නැහැ. කල්ලිල්වා.
නෑ කොහොමද මට ඇහුන්නේ?
කිව්වා ඔබතුමාට ඇහුන්නේ මුදල්
මට ඇහුන්නේ. මොකද ඔය දාලා තිබුණෙත් නෑ. මේක රත්තරන් ප්‍රශ්නයක් රත්තරන් ඒක නිසා ඉක්මනින් දෙන්න මගේ රත්තරන්
මට නම් ඇහුණා මැතිතුමා
ඒක තමයි සර් මට මේ දානවල පහුවෙලා
හරි හරි හොඳයි දෙවෙනි ප්‍රශ්නේ ගරු වෛද්‍ය නරින්ද ජයසි මැතිතුමා ප්‍රශ්නේ අහනවද
සර් රත්තරන් නිසා ඇහිලා නැහැ මේ මුදල් ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා පැහැදිලි රත්තරන් උත්තරයක් දෙන්න
තුන ගරු උදේ ප්‍රභාත් ගමන්පිර මැතිතුමාගේ ප්‍රශ්නේ අහනවද
මම මේ ප්‍රශ්නේ අසනවා මම ප්‍රශ්නේ
මොකද්ද දෙවෙනි එකට සති 3ක්
ඉල්ලලා තියෙනවා අධිකරණ ඇමතිතුමිය. කල්ලිලුවා. තුන.
තුන්වෙනි එකට සති 2යි මුදල් ඇමතිතුමා.
ප්‍රශ්න 8 ඉෂාක් රහමන් මැතිතුමා. ප්‍රශ්න අහනවද?
අහනවා සභාගත කරනවා.
11 ගෞරව ඉන්දික අනුරද හෙරත් මැතිතුමාගේ ප්‍රශ්නේ.
සෞඛ්‍ය මෙතුමත් සති දෙකක් ඉල්ලනවා.
හොඳයි මම ස්තුති. ස්ථාවර නියෝග 27 දෙක ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
ගෞරව සභානායකවරුලේ உயர்கல்வி மற்றும் கலாச்சார அலுவல்கள் அமைச்சர் கௌரவ விஜயதாச ராஜபக்ச அவர்களை கேட்பதற்கு அனுமதித்ததுக்கு நன்றி. வடக்கு மாகாணத்தில் உள்ள பல்வேறு இடங்கள் தொல்லியல் கட்டளைச் சட்டத்தின் 16வது பிரிவின் கீழ் தொல்பொருள் திணைக்களத்தினால் புராதன சின்னங்களாக அடையாளப்படுத்தப்பட்டு வருவதாகவும், இதன் அடிப்படையில் முல்லைத்தீவு மாவட்டத்தில் மிக அதிக அளவிலான இடங்கள் புராதன சின்னங்களாக அடையாளப்படுத்தப்பட்டுள்ளதாகவும், இவற்றுள் முல்லைத்தீவு நகரப்பகுதியில் அமைந்துள்ள பொதுச்சந்தையும் உள்ளடக்கப்பட்டுள்ளதாகவும், மேற்படி பொதுச்சந்தையானது அங்குள்ள வர்த்தகர்களால் அரசுக்கு முறையாக வரிகள் செலுத்தப்பட்டு பல காலமாக செயற்படுத்தப்பட்டு வருகின்ற நிலையில் அதனை புராதன சின்னங்களுக்குள் உள்வாங்கப்பட்டிருப்பதால் மேற்படி வர்த்தகர்கள் பெறும் பாதிப்பினை எதிர்நோக்கி வருவதாகவும் தெரிவிக்கப்படுகின்றது. அதேபோல் ஜாழ்ப்பாணம் நல்லூரில் அமைக்கப்பெற்றுள்ள வரலாற்று புகழ்மிக்க ஜமுனா ஏரி மற்றும் சங்கிலியந்தோப்பு என்பன எவ்விதமான பராமரிப்புகளும் பாதுகாப்பு ஏற்பாடுகளும் இன்றி காணப்படுகின்றன. ஜமுனா ஏரியை சுற்றி பாதுகாப்பு வேலி அமைக்குமாறு அப்போது மக்களால் பல தடவைகள் சுட்டிக்காட்டியுள்ள நிலையில் தொல்பொருள் திணைக்களம் அது தொடர்பில் உரிய அவதானங்களை செலுத்தியதாக இல்லை. பாதுகாப்பு வேலையின்மை காரணமாக இதுவரையில் மேற்படி ஏரியில் 5 மனித உயிர்கள் பலியாகியுள்ளதுடன் மேலும் 3 தற்கொலைக்கு முயன்று உயிர் காப்பாற்றப்பட்டுள்ளனர் என தெரிய வருகின்றது. அதே நேரம் சங்கிலியந்தோப்பு தனியார் ஆக்கிரமிப்புகள் இடம்பெறும் நிலைக்கு தள்ளப்பட்டு மேற்படி சங்கிலியந்தோப்பிற்குரிய காணி பறிபோகும் அபாயம் ஏற்பட்டு வருகின்றது. எனவே மேற்படி விடயங்கள் தொடர்பிலான பின்வரும் எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் கௌரவ அமைச்சர் விஜயதாச ராஜபக்ச அவர்களிடம் எதிர்பார்க்கின்றேன். முல்லைத்தீவு மாவட்டத்தில் தொல்பொருள் திணைக்களத்தினால் மேற்கொள்ளப்பட்டு வருகின்ற நடவடிக்கைகளை விளக்க முடியுமா? இங்கு மேற்கொள்ளப்படுகின்ற தொல்பொருள் திணைக்களத்தின் நடவடிக்கைகள் எந்த ஆய்வுகளின் அடிப்படையில் மேற்கொள்ளப்படுகின்றன? மேற்படி முல்லைத்தீவு பொதுச்சந்தையின் நிலைமை தொடர்பில் உண்மை நிலைமை என்ன? யாழ்ப்பாணம் நல்லூர் ஜமுனா ஏரியை சுற்றி பாதுகாப்பு வேலி அமைத்து அதனையும் சங்கிலியந்தோப்பினை தனியார் ஆக்கிரமிப்புகளிலிருந்து விடுவித்து அதனையும் பாதுகாத்து பராமரிப்பதற்கு உடனடி நடவடிக்கைகளை மேற்கொள்ள முடியுமான கௌரவ சபாநாயகர் அவர்களை கௌரவ அமைச்சரிடம் கேட்கின்றேன்.
தேங்க்யூ. கௌரவ அமைச்சருமா
கரு கதாநாயகத்துமணி உசஸ் அத்தியாபன மெத்துமா சதி தேகக்கிங் பிலிதுரு லபாதேன பவ தனும் தீ.
ஹுண்டாயி கௌரவ அனுரஜ் திசாநாயக மெத்துமா
ஜென்ரல் சாரி மார்ஷல் ஃபோன்சாக க்வெஸ்சன்ஸ் சோஃபா ஐ டென்ட் கெட் த ஆன்சர் மேபி அ மந்த் டைம் மேபி 2 weeks
வில் செக் செப்பரேட்லி ஆன் தட் யா ஓகே ගරු අනුරජ් ජානායක මැතිතුමා
ගරු කතානායකතුමනි මෙම ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩු විසින් මත්තල ගුවන්තොටුපලේ අයිතියේ විදේශීය සමාගම පැවරීමට යන බවට වන පුවත් සම්බන්ධයෙන් මතුවේ ඇති ගැටළු කාර්යයේ තත්ත්ව පිළිබඳව ඔබතුමාගේ මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ලංකාවේ 2013 වසරේදී විවෘත කළද මත්තල ගුවන්තොටුපල එහි ආරම්භයේ සිටම රට තුළ සංවාදයට තුඩු දුන් කරුණක්ව තිබෙනවා. එහෙත් මෑත කාලනයේ පිළිබඳ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පැතිරියමින් ඇති පුවත්පොළට අනුව ආණ්ඩුවේ අයිති ඉන්දියාවට හෝ එහි සමාගමට පැවරීමට කටයුතු කරමින් තිබෙන බව වාර්තා වෙනවා. මත්තල ගුවන්තොටුපල ආර්ථික වශයෙන් ඵලදායි නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණක්. ගරු කතානායකතුමනි අපේ ආර්ථික උපාය මාර්ගයේ වමනාවක් ලෙස මත්තල ගුවන්තොටුපල ඉදි වුණාද නැද්ද? ඒකේ මුදල් ප්‍රමාණය කොච්චර වැය වුණාද? ඒක අසාර්ථක ව්‍යාපෘතියක්ද නැද්ද කියන එක වෙනම විවාදයක්. නමුත් කෙසේ වුවත් එහි අයිතිය අත්හැරීමට හා ඒ විදේශීය අයිතියට පැවරීමට ගන්නා උත්සාහය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළ යුතු තිබෙනවා. විශේෂයෙන් ගුවන්තොටුපල වරාය රටකට ආර්ථික වශයෙන් වැදගත් අතරම රටේ ආරක්ෂාවට යුදමය වශයෙන් වැදගත් වන්නා වූ මරමස්ථාන ලෙස පවතිනවා. රටක සූරීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා එම රටේ දේශ සීමා සලකුණු කළ භූමියක් තිබීම පමණක් නොව එම රටේ ආර්ථික යුදමය දේශපාලන කේන්ද්‍රයන්හි අයිතිය එම රටේ මහජන සව සතුව පැවතීමද අතිශය වැදගත්. ඒ අනුව මත්තල ගුවන්තොටුපළද තවදුරටත් සුදු ආර්ථික වශයෙන් ලාභ පාඩු බැලීමේ අර්ථයෙන් බැලීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. කවුරුහරි ආර්ථික වශයෙන් මත්තල ගුවන්තොටුපළ පාඩුද ලාභද කියලා බලනවන ගරු කතානායකතුමනි, ඒකටත් අපේ ස්ථාවරයක් තිබෙනවා. මොකද මම අද හවස විවාදී ඉදිරිපත් කරන්නම් මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමේදී සක්කේතා අද්දින වාර්තාව. ඒ සක්කේතා අද්දින වාර්තාව අනුව මේක සිදුවෙන්නේ නැහැ. මොකද වාර්තාව තිබෙනවා පිටු මේ මේ වෙලුම් හතරක වාර්තාවක්. සාමාන්‍යයෙන් ගුවන්තොටුපළක් ලෝකයේ ඕනෑම තැනක සිට රටකට අභ්‍යන්තර ඍජු ප්‍රවේශයක් සලසන්නා වූ දොරටුවක්ද වෙනවා. යුදමේ අවස්ථාවකදී සතුරු පාර්ශ්වයන් විසින් එවැනි ස්ථානයක් පළමුවෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ලබන්නේ ඒ නිසායි. මෙම තත්ත්වය තුළ මත්තල ගුවන්තොටුපළ විදේශීය හිමිකමක් යටතේ පත් කිරීමේ ඕනෑම පියවරක් ශ්‍රී ලංකා රාජ්‍ය හා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුරීත්වයට ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකියි. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙන මැතයි බලාපොරොත්තු වෙනවා. මත්තල ගුවන්තොටුපළ විදේශීය අයිතිකට පැවරීමේ කවරෝ පියවරක් ආණ්ඩු විසින් ගනු ලැබ තිබේද? එසේ පවරා දෙන්නේ නම් මේ වන විට ගනු ලැබිය ඇති ක්‍රියාමාර්ග කවරේද? එහි අයිතියේ වෙනස් වීමකට අදාළ අස්සන්ත බීම සඳහා ගිවිසුමක් සකස් කරනු ලැබ තිබේද? එවැනි ගිවිසුමක් සකස් කර තිබේ නම් එම ගිවිසුම අස්සන් කිරීමට පෙර මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? විශේෂයෙන්ම මම හතරවෙනි ප්‍රශ්නය අහන්න ගරු කතානායකතුමනි, කැබිනට් මණ්ඩලයේ පවා තීරණයක් ගනු ලැබුවා හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අස්සන් කිරීමේදී මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කොට පාර්ලිමේන්තු වෙන සංශෝධනයට යටත්ව තමයි හම්බන්තොට වරාය අස්සන් කළ යුත්තේ කියලා. නමුත් අන්තිමට වෙච්ච දේ තමයි ගිවිසුම සංශෝධනය කරන වෙනුවට අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව සංශෝධනය කරා. ඒ කැබිනට් පත්‍රිකාව වෙනුවට ඊළඟ කැබිනට් පත්‍රිකාවක් දැම්මා පාර්ලිමේන්තුවේ සංශෝධන වලින් තොරව අස්සන් කරාට කමක් නැත කියලා. ඒ නිසා තමයි විශේෂම හතරවෙනි එක අහන්නේ මෙවැනි ජාතික වශයෙන් ආරක්ෂක වශයෙන් වැදගත් ආර්ථික වශයෙන් එක ප්‍රශ්න තිබෙනවා. ඒකම නැවතත් කියනවා. නමුත් වැදගත් මධ්‍යස්ථාන පැවරීමේදී මේ පාර්ලිමේන්තුව ඒ පිළිබඳ වඩාත් අවධානයක් සහ මැදිහත් වීමක් කළ යුතුයි. ඒ පිළිබඳ එම ගිවිසුම මේ සභාවට ඉදිරිපත් කරන්න ඇමතුමා කටයුතු කරනවාද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මම අනුර දිසානායක මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මෙම ප්‍රශ්නය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීම පිළිබඳව. මේ පිළිබඳව අපි දීර්ඝ විවාදයක් කරා. සභාව කල් තැබීමේ විවාදයක් තිබුණා. මේ සභාව කල් තැබීමේ විවාදයේ අවස්ථාවේදී මම මෙහි පසුබිම පිළිබඳව දීර්ඝ විවරණයක් කළා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ පිළිබඳව මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් එතුමා විසින් අසන ලද ප්‍රශ්න පිළිබඳව පිළිතුරු දීමට මම සූදානම්. විශේෂයෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මම මේ අමාත්‍යාංශය 2015 බාර ගන්න අවස්ථාවේදී ඉතාම අලාභදායී තත්ත්වයේ තිබුණා. ඒ නිසා මට අවශ්‍යකම තිබුණා මෙය ආර්ථික වශයෙන් ලාභයක් උපයන, ඒ වගේම මේ රටේ ආර්ථික සංවර්ධනයට එමෙන්ම සංචාරක ව්‍යාපාරයට සහාය ලබා දෙන ක්‍රියාකාරී ගුවන්තොටුපළක් බවට පත් කිරීම සඳහා. ඒ නිසා ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව මම 2015 දොළොස්වැනි මාසේ පළවෙනිදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අලබි ප්‍රවර්ධනය යන මාතෘකාව යටතේ අමාත්‍ය මණ්ඩලයට දීර්ඝ සංදේශයක් ඉදිරිපත් කරා. මෙහි පසුබිම විස්තර කරලා දීලා මෙය සංවර්ධනය කිරීම සඳහා දේශීය වේවා විදේශීය වේවා ඕනෑම ආයෝජකයෙකුට ඇවිල්ලා මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන්න, අපිත් එක්ක හවුල් ව්‍යාපාරයකට ඉදිරිපත් වෙන්න, එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් මේ සමස්ත සංවර්ධනය සඳහා ලබා දෙන්න කියලා ඉල්ලුවා. කිසිම දේශීය එහෙමනි. නමුත් මේකට යෝජනා හයක් ආවා. යෝජනා හය ඉතා සුළු යෝජනා මිසක සමස්ත ගුවන්තොටුපළේ සංවර්ධනයට අදාළ යෝජනා පැමිණියේ නැහැ. පුවත්පත්වල පරකරා, වෙබ්සයිට් වල දැම්මා. ඒ නිසා ඕනෑම මේ පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය හෝ විදේශීය අයට ඕනෑම රටකට මේකට එන්නට ඉඩකඩ තිබුණා. ඊට පස්සේ මම අපේ අගමැතිතුමා එක්ක චීනයට ගියා. චීනයට ගිය අවස්ථාවේදීත් අපි චීන ව්‍යවසායකයින්ට කිව්වා ඇවිල්ලා මේකට සහභාගි වෙන්න. ඇවිල්ලා මේ එයාපෝට් එක දියුණු කරන්න කටයුතු කිරීම හදා යෝජනා ඉදිරිපත් කරන්න. චීනෙනුත් යෝජනාවි නැහැ. ඒ නිසා ඊට පස්සේ ඉන්දියානු රජය මගින් මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා ඉන්දියන් එයාපෝට් ඔතෝරිටි එක අපිත් එක්ක මේක විකුණන්න නෙවෙයි ජොයින්ට් වෙන්චර් එකකට හවුල් ව්‍යාපාරයක් වශයෙන් මෙය දියුණු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරලා යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ යෝජනාව මගේ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී මට තනියම තීරණයක් ගන්න බෑ. මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරා මේ පිළිබඳව 2017 හත්වෙනි මාසේ 27 වෙනිදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දීය රජයේ ගුවන්තොටුපළ අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව. ඒක හුදු යෝජනාවක් පමණයි. ඒ යෝජනාව අනුව ඔවුන් මෙහි සියයට ජොයින්ට් වෙන්චර් එකක්, ඒ කියන්නේ හවුල් ව්‍යාපාර සමාගමක් හදලා හවුල් ව්‍යාපාර සමාගම මගින් මේ ගුවන්තොටුපළ පාලනය කිරීමට කැමැත්ත පළ කරා. ඒ සඳහා මෙහි වටිනාකමින් 70%ක කොටස ඉන්දීය ගුවන්තොටුපළ අධිකාරිය මිලදී ගැනීමටත් ඒ මිලදී ගන්නා මුදලින් අපි බලාපොරොත්තු වුණේ මේ තියෙන ණය කන්දරාව ගෙවලා දාන්න. ඉතින් 70/30යි. ගරු කථානායකතුමනි, මේ යෝජනාව එනකොට අපි ඔබතුමා කියන පරිදි මේ රටේ ජාතික ආරක්ෂාව, මෙතන සේවය කරන අයකගේ සේවක අයිතීන් කියන මේ සෑම කාරණයක් පිළිබඳවම පුළුල් ලෙස කල්පනා කරලා මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. අපි කැබිනට් මණ්ඩලය මගින් මේකට TEC එකක්, ටෙක්නිකල් ඉවැලුවේෂන් කොමිටියෙකුත්, ඒ වගේම නෙගෝෂියේටින් කමිටියෙකුත් CNC එකක් අපි පත් කරා. ඒ පත් කරලා දැන් ඒ සාකච්ඡා කෙරීගෙන යනවා. ඒ සාකච්ඡා කෙරේගෙන යනකොට මම විශේෂයෙන්ම අපි කිව්වා අපේ පෙර කොන්දේසි ගණනාවක් තියෙනවා. There are several preconditions. ඒවා අපි කිසිසේත්ම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි පෙර කොන්දේසිය තමයි අපේ තක්සේරුකරු විසින්, රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කරන ලද මිල ගාණෙන් 70% අනිවාර්යයෙන්ම ඉන්දියාව ගෙවන්න, ඒ සමාගම ගෙවන්න ඕනි. ඒක සතේකින්වත් අපි අඩු කරන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි මෙය කමර්ෂල් ගණදෙනු, නැත්නම් මේක ව්‍යාපාරික ගණදෙනුවක් පමණයි. This only a commercial venture. ඒ නිසා මේක ව්‍යාපාරික ගණදෙනුවක්, සිවිල් ගුවන් සේවයට අයිති ගණදෙනුවක් මිසක් කිසිම ආකාරයකින් යුද ගුවන් යාන, යුදමය කටයුතු, ඒහා සම්බන්ධ කිසිම දෙයකට මේ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක අපේ පෙර කොන්දේසියක්. ඊළඟ කාරණේ තමයි ගරු කථානායකතුමනි, මෙහි එයා නැවිගේෂන්, ගුවන් ගමන් පත හැසිරවීම කිසිම පිටරටියකට එන්න බෑ. අපේ ලංකාවේ ගුවන් සේවා සමාගම ASL එකකින් දැනට ඉන්න හයා ඉදිරියට පත් කරන අය තමයි ගුවන් එයා නැවිගේෂන් සිස්ටම් එක පාලනය කරන්නේ. ඊළඟට එයාපෝර්ට් එකේ සෙකියුරිටි එක, දැන් අපි කටුනායක ගුවන්තොටුපළ ගත්තොත් එහි ආරක්ෂාව පෙරිමීට සෙකියුරිටි එක කරන්නේ එයාෆෝස් එක, ගුවන් හමුදාව. ඇතුළ සෙකියුරිටි එක කරන්නේ අප විසින් පුහුණු කරන ලද ශ්‍රී ලාංකිකයන්. මේ ගුවන්තොටුපළෙත් ඒ ආකාරයෙන්ම මේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරගෙන යන්න ඕනි. පිට වෙන කිසිම කෙනෙකුට ඒ සඳහා බලයක් නැහැ. ඊළඟට ගිනි නිවීම සහ හදිසි ආපදා තත්ත්වයන් සඳහා කටයුතු කරන්නේ අප විසින්, ශ්‍රී ලාංකික අප විසින් පත් කරනු ලබන ඒ කණ්ඩායම්. ඒවට විදේශික කාටවත් එන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ගරු කථානායකතුමනි, අපි විශේෂයෙන්ම කියා සිටියා මේ කාරණයේදී අපි මේ සේවක සුරක්ෂිතතාවය දැනට 574ක් පමණ සේවකයෝ ඉන්නවා. සමහර අය පහුගිය ආණ්ඩුවෙන් අපේ ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් පදනම් මත ගත්තා අය. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් වශයෙන් මේ ආණ්ඩුව තුළ සිටීමේ පින් සිදු වෙන්න ඒ ඔක්කෝමත් ස්ථීර කල්ල තියනෙ දැ. ඒයාගේ සේවක සුරක්ෂිතතාවය රැකලදීලා තියෙනවා ඉදිරියටත් රකිනවා ඒ අනුව ඔවුන් වෙනස් කරන්ඩ පුළුවන්කමක් නෑ ඔවුන්ට දෙන පඩි නඩි වේතන දීමනා බෝනස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන අන්නුන ඒ සෙල්ලකේ ආකාරීම. එනිසා අපි මේ කාරණයේදී රට පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳව සේවක අයිතිය පිළිබඳව රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳව කල්පනා කරලා තමයි මේ ආයෝජනය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ගරු කතානායකතුමනි. ඒ විසරක් නෙවෙයි. දැන් අපි විශාල මුදල් ප්‍රමාණයක් කටුනායකෙන් අපි හම්බ කරන මුදල් වලින් විශාල ප්‍රමාණයක් මේ ණය ගෙවන්න මේ පාඩුව මකන්න විශාල මුදල් ප්‍රමාණයක් ගෙවනවා. නමුත් අපිට ඒක හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. අපි කටුනායක ගුවන්තොටුපලේ ගුවන්පතේ අවුරුදු 21ක් හදන්නේ නැතුව කැඩිලා බිඳිලා තිබ්බ ගුවන්පතය විශාල මුදලක් රජයේ මුදල් නෙවෙයි ASL එකේ මුදල් වියදම් කරලා අපි හදලා අද නවීනතම ගුවන් පතයක් බවට අපි පත් කරා මේ රජය යටතේ මම. ඉතින් ඒ නිසා ඒ මුදල් ගෙවන්න ඕනි අපි. ඊළඟට අපි කටුනායක ආදායම වැඩි කරගත්තා. ඉස්සර ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලින් අපිට හම්බුනේ පාරදෘශ්‍ය භාවයකින් තොරව ලබා දීලා ලබාගෙන තිබුණේ 125ක ආදායමක් විතරයි ටර්න් ඕවර් එකේ. මම කිව්වා ඒ සියල්ල මුකුත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම පාරදෘශ්‍ය භාවයකට ටෙන්ඩර් කෝල් කරන්න ඕන කියලා. දැන් අපිට ඒ වගේ 143ක් හම්බ වෙනවා ටර්න් ඕවර් එකේ. මේ විදිහට අපි ගුවන්තොටුපලේ ආදායම වැඩි කළා තියෙනවා. ඊළඟට දෙවනි ටර්මිනල් එක හදන්න ජයික ආයතනයේ පරක් වෙනකොට ඊයේ අපි ටෙන්ඩර් කෝල් කරලා එක අවසන් කරා. ටෙම්පරරි ටර්මිනල් එකක් හදන්න අවුරුදු 10ක් පවතින මේ තදබදය නැති කිරීම සඳහා. ඒ නිසා විශාල වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ නිසා අපට මේ ආර්ථික බරත් අපි අනිවාර්යයෙන්ම අඩු කරගත යුතුයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව දැන් අපි අනිත් වාසිය තමයි ගරු කතානායකතුමනි අපි කියලා තියෙනවා අවුරුදු 5ක් ඇතුළත මේ ජොයින්ට් වෙන්චර් එකේ මේ හවුල් ව්‍යාපාරයෙන් මේ ගුවන්තොටුපළ සක්‍රීය ගුවන්තොටුපළක් බවට පත් කරන්න ඕනි. නැතු මේක නිකන් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. නිකන් තියාගෙන අවුරුදු 5කින් පස්සේ හුලම් බිබී ඉන්න පුළුවන් කමක් නැහැ. මේක සක්‍රීය ගුවන්තොටුපළක් බවට පත් කිරීමට බිස්නස් ප්ලෑන් එකක් ඉදිරිපත් කරන්න ඕනි. අපි දැන් ඉල්ලා තිනවා ඉන්දිය එයාපෝට් ඔතෝරිටි එකෙන් ඒ බිස්නස් ප්ලෑන් එක අපිට දෙන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අයට කොච්චර ගුවන් යානා ගේන්න පුළුවන්ද? ඒ ගෙනීමේ ක්‍රමෝපායන් මොනවද? ඉන්දියන් ඒ හා සම්බන්ධ එයාලයින්ස් කොහොමද මෙහෙට ගේන්නේ? ගරු කතානායකතුමනි මේ සඳහා අපිට පාට්න කෙනෙක් ඒ සඳහා හවුල්කරුවෙකුට අපිට අවශ්‍යයි. ඕනෑම හවුල්කරුවෙකුට එන්න අපි ඉඩ දුන්නව.
මේ ඔබතුමා පිළිගන්නවද?
ඔව්.
දෙවැනි ගුවන්තොටුපළක් අපේ රටට අවශ්‍යතාවය අවුරුදු 40ක් තිස්සේ සාකච්ඡා කරලා ඒ දෙවැනි ගුවන්තොටුපළ හැටියට මත්තල හදිසි හැම අවස්ථාවකදීම පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා.
ඔව්.
ඉතින් ඒ දෙවැනි ගුවන්තොටුපළ ඇයි ඔබේ අතේ තබා ගන්න නැත්තේ?
අතේ තබා ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ. මේක වෙන කාටවත් දෙන්නේ නැහෙනේ ගරු කතානායකතුමනි. මේක හවුල් ව්‍යාපාරයක් හැටියට ඉන්දියාවේ හරි වෙන රටක් හරි ඇවිල්ලා මේ ගුවන්තොටුපළ උස්සගෙන මඳුරවාසි රටේ කොහෙට යන්නේ නැහැ. හා ඔක්කොම ප්ලේන්ස් බාන්නේ මෙතන, ඇක්ටිවිටීස් එන්නේ මෙතන, පැසෙන්ජර්ස් ලයින්නේ මෙතෙන්ට. ඉතින් මේක හරි ප්‍රශ්නේනික. මේ ගුවන්තොටුපළ මේ වගේ භාණ්ඩයක් වගේ උස්සගෙන කොහෙට ගිනියන්න පුළුවන් කමක් නැහෙනේ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ කියන කරුණු කාරණා සියල්ල පිළිබඳව අපේ දැඩි අවධානය යොමු කළ දැන් සාකච්ඡා පවත්වාගෙන යනවා. මේ සාකච්ඡා වලින් පිටත ගිවිසුම් ගහන්නේ නැහැ. මම අමාත්‍යවරයා වශයෙන් කියන්නට කැමති මේ තාමත් මම කැබිනට් මණ්ඩලයට අවශ්‍ය විසඳුම් අවශ්‍ය නිර්දේශ ගෙනහිලා නැහැ. තාම දැන් ගිය සතියේ සාකච්ඡා පැවැත්වුවා. සාකච්ඡා අවසන් වුණායින් පස්සේ ඒ සාකච්ඡාවල මතුවන කරුණු අමාත්‍යවරයා වශයෙන් මටත් පේනවා නම් රටට වැඩදායි කියලා, රටට හිතකරයි කියලා.
ඔව්. ආ කියන්නේ නෑ නෝ.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මත්තල ගුවන්තොටුපළ පිළිබඳව ඒකේ අවශ්‍යතාවයක් තිබුණාය කියලා කිව්වා. මම ඒක ගරු ඇමැත්තුමාටත් කියන්න ඕනේ, ඒක අවශ්‍යතාවයක් ඒ කාලේ හරියට තිබුණා නම් අවුරුදු ගණනාවක් මෙයාලා ආණ්ඩුවේ ඉන්න කාලේ නඩත්තු කරනකොට ඒකේ වර්ෂයකට රුපියල් 15,000කවත් ආදායමක් උපයන්න බැරුව ණය ගෙවන්න බැරුව පාඩු වින්දේ ඇයි කියලා මං අහන්න කැමති. මේක ඉවර කරලා දැම්මා, කෝටි ගාණක් ණය අරගෙන ඉවර කරලම දැම්මා.
හොඳයි ගරු ඇමැත්තුමා, හොඳයි ඇමැත්තුමා, අපි වාදයක් අවශ්‍ය නැහැ ගරු ඇමැත්තුමා කියන්න.
ඔව් ගරු කතානායකතුමනි, එයා ඒ නිසා මම කියන්නට කැමති, ඒ එහෙම ගිවිසුමක් ආවට ගියාට අත්සන් කරන්න බෑ. මොකද මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ තියෙන සිවිල් ගුවන් සේවා පනත යටතේ එවැනි වැඩි කොටසක් විදේශීය සමාගමකට දෙනවා නම් අපේ ගුවන් සේවා පනත යටතේ ඒක දීමට ඉඩක් නෑ. එහෙමනම් ඒ ගුවන් සේවා පනත අපි එමෙන් කරන්න ඕනේ. ඒක මේ පාර්ලිමේන්තුවට එනවා. ඉතින් පාර්ලිමේන්තුව ඒ විදිහට සම්මත කරොත් ඒක කරන්න පුළුවන්, නැත්නම් එතනින්ම මේ කාරණේ ඉවරයි. ඉතින් ඒ නිසා අපි මේ නීතියානුකූලව ගන්න පුළුවන් පියවර ගන්නවා මිසක් කොලේ වාලා ගහන්න නැති බව කියන්න කැමතියි.
හොඳයි බොහොම ස්තුතියි. හොඳයි.
ඉතින් ඒ නිසා ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ අපි සකස් කරනු ලබන ගිවිසුම කැබිනට් පණ්ඩලයට ඉදිරිපත් කරනවා, නීතිපතිවරයාට ඉදිරිපත් කරනවා. අත්සන් කරන්න ඉස්සෙල්ලා මම මේ ගරු පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි.